මීළඟට ගරු චතුරි ගංගානි මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය. 1971 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාද අවස්ථාව තමයි මේ මොහොතේ තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය, විශේෂයෙන්ම මීට අවුරුද්දයි මාස 5කට පෙර අපි ආණ්ඩුව බාරගන්නකොට කොයි වැනි රටක්ද අපි බාරගත්තේ කියන එක සම්බන්ධයෙන් මේ රටේ මහජනතාවටත් අපිටත් අවබෝධයක් තියෙනවා. සමස්ත වශයෙන්, ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන් කඩා වැටුණු රටක් තමයි අපි බාරගන්නේ. එහෙම බංකොලොත් භාවයට පත්විච්ච රටක අපි ආණ්ඩුව අරගෙන අවුරුද්දක් ඇතුළත තමයි නිශ්චිත වශයෙන්ම අපිට මේ ලංකා ඉතිහාසයේ වුණු දෙවැන්තම ස්වභාවික ආපදාවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඇත්තට මේ ස්වභාවික ආපදාවට අපිට ඉතාමත් ශක්තිමත් විදිහට රටක් විදිහට මුහුණ දෙන්න පුළුවන් වාතාවරණය බංකොලොත් ඉච්ච රටක අවුරුද්දක් ඇතුළත අපි හදාගෙන තිබුණා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ආර්ථික ස්ථාවරභාවය අපි බලාපොරොත්තු වුණාට වඩා සියලු ශේත්‍රයන්හි ආදායම් තත්ත්වය ඉහළ මට්ටමකට අරගෙන ආපු නිසා තමයි අපේ රටේ මේ ව්‍යසනයට පත්වෙච්ච ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් අපිට වැඩ කරන්න පුළුවන්කම ලැබුණේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි මීට කලින් දැකලා තිබුණු ස්වභාවික ව්‍යසනය තමයි සුනාමිය කියන්නේ. ඒකේ හානිය ගත්තොත් එහෙම ඩොලර් බිලියන 1ක වගේ හානියක් වෙලා තියෙන්නේ. ලෝක බැංකුව කරපු සමීක්ෂණයකින් මෙන්න මේ දිට්වා ආපදාවෙන් විච හානිය යටිතල පහසුකම් වලට උණු බලපෑම විතරක් ඩොලර් බිලියන 4.1ක් දක්වා වාර්තා වෙලා තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය, සුනාමිය වගේ 4 ගුණයක හානියක් අපිට සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඒක දල දේශීය නිෂ්පාදිතයෙන් ගත්තොත් එහෙම 1/4 ප්‍රමාණයක් මේ හානියේ තක්සේරුව බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම 2026 4/17 වෙනිදා වෙනකොට ආපදා කළමනාකරණ ඒකකයේ නවතම දත්ත අනුව බලපෑමට ලක් වූ පවුල් ගණන ගත්තොත් එහෙම 64,901ක් වෙනවා. ඒ වගේම පුද්ගලයන් ප්‍රමාණය ගත්තොත් එහෙම 220,044ක ප්‍රමාණයක් හානියට පත් වෙලා තියෙනවා. පුද්ගල මරණ 687ක් වාර්තා වෙලා තියෙනවා. අතුරුදහන් වීම 147යි. ඒ වගේම මේ වෙනකොට සුරක්ෂා මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන 20ක අපේ ආදරණීය ජනතාව ජීවත් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම සම්පූර්ණ වශයෙන් හානියට පත්වෙච්ච නිවාස ප්‍රමාණය ගත්තොත් එහෙම 5,866ක් වෙනවා. ඒ වගේම අර්ධ වශයෙන් හානි වූ නිවාස ප්‍රමාණය ගත්තොත් එහෙම 109,629ක ප්‍රමාණයක් දෙවැන්ත විදියට හානි වෙලා තියෙනවා. මෙන්න මේ හානිය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවක් හැටියට, රජයක් හැටියට අපිට ආකාර තුනකින් පුද්ගලයන්ගේ ජීවිත, මිනිසුන්ගේ ජීවිතවලට මැදිහත් වෙන සිද්ධ වුණා. විශේෂයෙන්ම පළවෙනි අදියරේ ගත්තොත් එහෙම ජීවිත ගලවා ගැනීමේ ක්‍රියාන්විතයට අපිට මූණ දෙන්න සිද්ධ වුණා. මේ අවස්ථාවේ ඇත්තටම මෙන්න මේ ජීවිත ගලවා ගැනීමේ ක්‍රියාන්විතය ඇතුළේ මේ රටේ සියලු ආරක්ෂකාංශ, ඒ වගේම සමයි සැලකිය යුතු ප්‍රමාණයක රජයේ නිලධාරීන්, ඒ ප්‍රදේශවල විසින ජනතාව, ඒ වගේම දේශපාලන අධිකාරියක් හැටියට ආණ්ඩුවත් හැටියට අපිත් වගකිය යුතු වගකීම් ප්‍රමාණයක් ඉටු කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වෙනකොට අවසන් වෙලා තිබුණත් අපිට තව ප්‍රශ්න දෙකකට උත්තර හොයන්න ඉතිරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම අවශ්‍ය පිරිස වෙත සහන ලබා දීමේ කාර්යභාරය අපේට සැලකිය යුතු ප්‍රමාණයක් මේ වෙනකොට ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ආපදාවෙන් හානියට පත් රට නැවත ගොඩට ගැනීමේ කාර්යභාරය අපේ කරමත උරමත පැටවිලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මෙන්න මේ අද දවසේ විවාදයට භාජනය කරන හදිසි නීතිය දීර්ඝ කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීමේ මේ විවාදයේ ප්‍රධාන පරමාර්ථය බවට පත් වෙලා තියෙන්නේ මම ඔය කියපු අවසන් ඉලක්ක දෙක කෙසේ හෝ ජය ගැනීම. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මෙන්න මේ தત્ත්වය කළමනාකරණය සඳහා ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව විදිහට අපි ක්‍රියාමාර්ග කිහිපයක් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පළවෙනි අදියරේ 2464 ඇල ඉරක් තිය දරණ අතිවිශේෂ ගැසස් පත්‍රයේ මගින් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අද දවසේ මේ හදිසි තත්ත්වය තුන්වෙනි වතාවට තමයි අපි දීර්ඝ කර ගැනීමක් සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි හදිසි නීති රෙගුලාසි නිකුත් කරලා තියෙනවා. මෙන්න මේ තත්ත්වයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් මොනවද කියන එක ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් සියලු සේවාවන් ඇතුළත් කරමින් සේවාවන් 15ක් අත්‍යවශ්‍ය සේවා හැටියට නම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වලේ මේ කටයුත්තට අපි පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ 22ක් අපි මේ ව්‍යසනය ඇතුලේ හානියට පත් වෙලා තියලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි රටයලි ගොඩනැගීම වගේම පශ්චාත් ආපදා ප්‍රතිසාධන කටයුතු විධිමත්ව මෙහෙයවීම සඳහා රීබිල්ඩින් ශ්‍රී ලංකා නමින් ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිට වෙලා තියෙනවා. අපි එයින් නතර වෙලා නැහැ. ජනතාවට දෙන්න ඕන සියලු සහන සැපයීම සඳහා අපි කිසිදු ශේෂ්ත්‍රයක් මගහැරෙන්නේ නැති වෙන්න විශේෂ උපකමිටු අටක් පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මෙන්න මේ ව්‍යසනයට මුහුණ දුන්න ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් අපි 2025 අවුරුදු දෙසැම්බර් මාසයේදී කෝටි 7200ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2026 ගත්තොත් එහෙම කෝටි 50000ක මුදලක් අපි වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇත්තටම රටේ මහ ජනතාව වගේම මේක සතුටට කාරණයක්. කඩා වැටුණු රටක මේ තරම් ස්ථාවර විදිහට මිනිස්සුන්ට ජනතාවට ප්‍රතිලාභ දෙන්න හැකියාව ලැබුණේ ආණ්ඩුවේ ඇත්තටම ශක්තිමත් භාවය නිසාමයි. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මූල්‍ය කළමනාකරණ පනතට අනුව මෙවැනි අවස්ථාවක ජලතා ජාතික නිෂ්පාදනයෙන් අපිට ලබලා දෙන්න පුළුවන් 4.2%ක වගේ ප්‍රමාණයක්. ඒක මුදලින් ගත්තොත් එහෙම බිලියන 1380ක්. අපි 2026 අවුරුද්දේ අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ මේ බිලියන 1380කින් 1/4 වගේ කොටසක්. ඒ කියන්නේ අයවැයටත් වඩා මුදලක් අපි ඇත්තටම මේ රටේ ජනතාවගේ මේ ව්‍යසනයට මුහුණ දුන්නු ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් සියලු අවශ්‍ය සියලු යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අපි මුදල් වෙන් කිරීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගරු විපක්ෂ නායකතුමා ඇහුවා 50000 කීයක් දීලා තියෙනවද, 15000 කීයක් දීලා තියෙනවද, 20000 කීයක් දීලා තියෙනවද, 150000 කීයක් දීලා තියෙනවද? ප්‍රගතිය විමසුවා. ඇත්තටම මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, කනගාටුවට කාරණාව නම් ලෝකයේ සියලු තොරතුරු සියලු ශේෂ්ත්‍රයන් පිළිබඳව දන්නා අපේ ගරු විපක්ෂ නායකතුමා මේ කරුණු නොදැන සිටීම කනගාටුවකට කාරණාවක්. එනිසා මම කියන්න කැමති නිවාස යථාවත් කිරීම සඳහා රුපියල් 25000ක දෙන දීමනාව අපි මේ වෙනකොට 99.81%කට දීලා තියෙනවා. රුපියල් 50000 දීමනාව 99.6%කට දීලා තියෙනවා. 15000 දීමනාව 99.75%කට දීලා තියෙනවා. කුලී නිවාස දීමනාව 90%කට දීලා තියෙනවා. ජීවනෝපාය අහිමි වීමේ දීමනාව 83.93%කට දීලා තියෙනවා. මරණ වන්දි ගෙවීම 85.18%කට දීලා තියෙනවා. විශේෂයෙන්ම මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපිට පේනවා මේ දත්ත පිරික්සීමේදී යම් ප්‍රමාණයක් ඇත්තටම තවත් අපිට මේ සහන පැකේජ් ඇතුලේ මහ ජනතාවට දෙන්න ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා කතා කරපු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රේල්වේ තව අපිට හදන්න තියෙනවා,
විනාඩි 2ක කාලයක්
මහා මාර්ග හදන්න තියෙනවා. විශේෂයෙන්ම අද දවසේ අන්න ඒ සියල්ල කළමනාකරණය කර ගනිමින් කටයුතු කරන්න තමයි අද දවසේ අපි මේ හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරගන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ ප්‍රගතිය අහන විපක්ෂයේ විපක්ෂ නායකතුමා ප්‍රමුඛ මන්ත්‍රීවරුන්ට මම කියන්න කැමති විශේෂයෙන්ම 2023 අවුරුද්දේ 12 මාසේ 9 වෙනිදා මම ඉපදිච්ච ගම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාචේ කැලිපනාවල කොටස කියන්නේ ගම කියන්නේ නාය යෑමෙන් 2023 අවුරුද්දේ පවුල් 10ක නිවාස සම්පූර්ණේ මහිමි වෙනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, කනගාටුවට කාරණාව අද ප්‍රගතිය විමසනායට රුපියලක්ේ මහජනතාව වෙනුවෙන් ඒ මිනිස්සු වෙනුවෙන් ගෙවන්න බැරි වුණා. 2025 අවුරුද්දේ අපි ඒගොල්ලන්ට වන්දි දීලා නිවසක් තනලා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරන තෙක් ඒ මිනිස්සු ජීවත් වුණේ පොදු ක්‍රීඩාංගණයක තකරම් පැල්පත්වල. එහෙම මිනිස්සු තමයි අපෙන් ප්‍රගතිය අද දවසේ විමසන්නේ. ඒ විතරක් නෙවෙයි, ජනාධිපති අරමුදලෙන් මහජනතාවට සේවය කරන්න තියෙන මුදල් සාක්කුවට දාගත් අය තමයි අද අපෙන් අහන්නේ ලැජ්ජ නැද්ද කියලා. විශේෂයෙන්ම මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපේ ඒකම පරමාර්ථය වෙලා තියෙන්නේ, අපේ ඒකම බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ හදිසි නීතිය දීර්ඝ කිරීමෙත් එකම පරමාර්ථය බවට පත් වෙලා තියෙන්නේ මේ දිට්ඨා ව්‍යසනය ඇතුලේ ජීවිත අහිමි වීම උණු අයට අපිට ජීවිතේ යදි දෙන්න බෑ. හැබැයි ඒ ජීවිතවල සමස්තය ඉතුරු වෙච්ච ජීවිතවල සමස්තය නගා සිටුවීම වෙනුවෙන් තමයි අද දවසේ ඒ ප්‍රතිපාදන, ඒ සහන, ඒ සියල්ල මහජනතාවට ලබා දීම වෙනුවෙන් තමයි අද දවසේ අපි මේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ කාලය දීර්ඝ කිරීමක් අපි අරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම කියන්න කැමති ඇත්තටම දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි මහජනතාව වෙනුවෙන් වැඩ කරන මහජන වරමින් ඇවිල්ලා ඉන්න විශේෂයෙන්ම අපේ පළවෙනි ක්‍රියාවලිය දෙවෙනි ක්‍රියාවලිය තුන්වෙනි ක්‍රියාවලියත් මහජනතාව වෙනුවෙන් සේවය කිරීම, ඒ සඳහා විශේෂයෙන්ම අද දවසේ මේ පනත එමනතන් හදිසි නීතිය දීර්ඝ කිරීම වගේම ඉදිරි ක්‍රියාවලිය සමස්තය තාණ්ඩුකරණය ඇතුලේ මහජනතාව වෙනුවෙන්ම තමයි කියන ප්‍රකාශය කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය.